නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තරුවන් සරණ හැම දිනාටම අදත් අපි අධිචිත්ත සික්ඛා දේශනා මාලාවේ අභිඤ්ඤා සම්බන්ධයෙන් තවත් එක් වැදගත් මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එදා අපි මේ වෙනකොට චේතෝපරිය කියන අභිඤ්ඤාව සම්බන්ධයෙන් සවිස්තරව කතා කරලා සිත් 16 චේතෝපරිය අභිඤ්ඤාවෙන් බලන සිත් 16 පිළිබඳව විවරණයක් ලබා දුන්නා. දැන් චේතෝපරිය අභිඤ්ඤාව ඉපදවිය යුතු ආකාරය නැත්තම් ඒ සඳහා කරන පරිකර්ම භාවනා ක්‍රමය තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට චේතෝපරිය කියලා කියන්නේ අනුන්ගේ සිත් බලනවා කියන එක. ධර්මයේ හැටියට සිත කියන එක පවතින්නේ හෘදේ වස්තු රූපේ අසුරු කරගෙන. ඒක තේරවාදයේ තියෙන මූලික සිද්ධාන්තයක්. දැන් උදාහරණයකට සමහර ලාවට අපි කියනවා සමහර අය මොළේ අසුරු කරගෙන සිත් තියෙනවා. සමහර තැන්වල හෘදේ වස්තු අසුරු කරගෙන සිත් තියෙනවා කියලා. නමුත් තේරවාදයේ හැටියට ඒක පිළිගත්ත මතය තමයි හෘදේ වස්තු රූපේ අසුරු කරගෙන චිත්තේ පවතිනවා කියන එක. ඒක එලි කරන පෙන්නන තවත් සාධකයක්. එහෙම නැත්නම් ඒක තේරවාදිරණු පෙන්න තවත් තැනක් තමයි චේතෝපරිය ඥානෙන් අනුන්ගේ සිත් බලනකොට අපි ඉස්සලම රූපය අනුසාරයෙන් තමයි සිත අනුමාන කරන්නේ. එතකොට රූපය කියන එක අනුව රූපය වෙනස් වෙනවා සිතට අනුකූලව කියලා. ඒ අනුව රූපයේ තියෙන தත්ත්වය අනුව මෙබඳු සිතකින් තමයි මේ කෙනා ඉන්නේ කියලා අපි ඉස්සලම ගෙස් එකක් නැත්නම් අනුමානයක් सिद्ध කරනවා. එතකොට මේ අනුමානයේදී ඉස්ලාම කරන්නේ හදේ වස්තුවේ තියෙන නැත්නම් අපේ හෘදයේ මාංශ හදේ ඇතුලේ තියෙන රුධිරයේහි පාට බලනවා, වර්ණය බලනවා. ඊට පස්සේ අපි හිතනවා ඒ අනුව පුද්ගලයා මේ මගේ සිතකින් තමයි මොහු ඉන්නේ කියලා. ඒ නිසා මේ චේතෝපරිය අභිඥාව උපදවා ගන්නට මුලින්ම දිබ්බ චක්කුව උපදවාගෙන තියෙන්නට ඕනේ. දිවසින් තමයි හදේ වස්තුවේහි රුධිරය බලන්නේ. එතන මේ රුධිරේ වර්ණ වෙනස ඇත්තටම පියවියසට පෙනෙනවද කියලා හුවොත් මම නම් එච්චර ඒක දන්නේ නැහැ. සහිතන්නත් අමාරුයි. මේක මේ කියන විදිහේ වර්ණ විපර්යාසයක් දිවසට වෙන්න ඕනේ පේන්නේ දිවසට. එතකොට ඉස්සලම දිබ්බ චක්කු උපදවාගෙන ඒකෙන් ආලෝකයේ පතරවලා සියුම් රූප බැලීමේ හැකියාව තියෙනවනේ. එතකොට යනුව හදේ වස්තු රූපෙහි තවතින රුධිරේහි වර්ණය අනුව ඒ පුද්ගලයාට පහළ වෙලා තියෙන සිතේ ස්වභාවය තීරණය කරනවා. ඊට පස්සේ මේ විදිහට හුරු කරාට පස්සේ යෝගියාට පුළුවන් වෙනවා කෙලින්ම රුධිරේ වර්ණය නොබලා කෙලින්ම පුද්ගලයෙකුගේ හිත තේරුම් ගන්න. ඊට පස්සේ හිතෙන් හිතට සංක්‍රමණය වෙමින් හිත තේරුම් ගැනීමේ හැකියාවත් ලැබෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් චේතෝපරිය අභිඥාව සිද්ධ කිරීමේ ක්‍රමය. ඉතින් ඒක අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට මේවා කරනවා. ඉස්සලම දිබ්බ චක්කුවෙන් සිත මේ රුධිරය බලලා සිත අනුමාන කිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒකම තමයි අපි අදහස් කරන්නේ චිත්ත පරිේෂණය කියලා. සිත හොයනවා. ඊළඟට ඥානේ තාමගත කරනවා. තාමගත කරනවා කියලා කියන්නේ දිබ්බ චක්කුවෙන් රුධිරයේ වර්ණය බලන්නේ නැතුව කෙලින්ම ඍජුවම සිත තේරුම් ගන්න පුළුවන් හැකියාව ෆැමිලියරිටි එක අපි හදා ගන්නවා. මේ තමයි චේතෝපරිය අභිඥාව සම්බන්ධයෙන් අපිට හම්බ වෙන විවරණය. චේතෝපරිය අභිඥාව දියුණු කර ගැනීම උඩට චේතෝපරිය අභිඥාව උපදවා ගැනීම. ඒකනේ පළවෙනිම එක තමයි මේ චේතෝපරිය අභිඤ්ඤා උපදවා ගන්නට ඉස්සලම දිබ්බ චක්කු උපදවන්නට ඕන. දිබ්බ චක්කු උපදවා ගන්නට ඕනේ. දිබ්බ චක්කු උපදවාගෙන ඒකෙන් තමයි මේකට දිබ්බ චක්කුව තමයි චේතෝපරිය ඥානයේ තියෙන පරිකර්මය. පරිකර්මය කියන්නේ ප්‍රී රෙක්විසිට්. එහෙම නැත්නම් මුලින් කළ යුතු දේ තමයි දිබ්බ චක්කු උපදවා ගැනීම සහ උපදවාගෙන ඒ අනුසාරයෙන් හදේ වස්තුවේ තියෙන රුධිරයේහි වර්ණය බැලීම. ටිකක් අඳුරුයි නේද නිකන් පාට. ඊට පස්සේ එතකොට අපි බලමු කියවලා චේතෝපරිය අභිඤ්ඤා ඉපදවිතු ආකාරය පරිකරණ භාවනා ක්‍රමය. චේතෝපරිය අභිඥාව දිබ්බ චක්කු අභිඥාව අනුව සිද්ධ වන නිසා දිබ්බ චක්කු ඉපදවීම චේතෝපරිය ඥාන ඉපදවීමේ පරිකරමයයි. එතකොට දිබ්බ චක්කු ඉස්සල උපදවාගෙන තියෙන්නට ඕනේ. ඒ නිසා චේතෝපරිය ඥාන උපදවන කැමති යෝගියා විසින් පළමුව දිවස්ස උපදවාගත යුතුයි. දිබ්බ චක්කු උපදවාගත් චේතෝපරිය ඥානයේ ලැබීමට කැමති යෝගියා විසින් කසින ආලෝකය වැඩවිය යුතුයි. ඉස්සලම දැන් කසින ආලෝකය එන්නේ මේක බලන්නේ. එතකොට ඒ කසින ආලෝකය තමන් වඩවනවා. ඒක වර්ධනය කරනවා. කසින ආලෝකයේ වඩවා යමකගේ සිත දැන ගැනීමට කැමතිද ඒ සත්වයාගේ හදේ රූපය, නැත්තම් හදේ රූපය කියලා අදහස් කරන්නේ මාංශ හදය, අසුරු කරගෙන පවතින ලේවල වර්ණය දිවසින් බැලිය යුතුය. ඒක දිවසින් බලන්නට ඕනේ. වර්ණය අනුව පහළ වී ඇති සිත අනුමාන කළ යුතුය. ඒතර වර්ණය අනුව අපි මොන වගේ සිතක්ද පහළ වෙලා තියෙන්නේ කියලා අනුමාන සිද්ධ කරනවා. ඒතර වෙන කෙනෙකුගේ දිවස තමයි, දිව රුධිරය තමයි, හෘදේ වස්තු ඇසුරු කරගෙන තින රුධිරය තමයි අපි බලන්නේ. දිබ්බ චක්කු ආලෝකයේ වැඩවීමේදී, ඒතර දිබ්බ චක්කුවෙන් ආලෝකය වඩවලා බලනකොට ආලෝක කසිනේ හෝ ඕධාත කසිනේ හෝ තේජෝ කසිනේ යොදා ගන්න පුළුවන්. මේ තුනේ එකක් බලන්න. ආලෝක ඕධාත කියන්නේ සුදු කියන එක, තේජෝ කසිනේ බලන්නට පුළුවන් ගින්දර. ආලෝක කසිනේ වඩාත් සුදුසුයි. ඒකෙන් තමයි දිබ්බ චක්කුවට වඩාත්ම සුදුසු කසිනේ ලෙස දක්වලා තියෙන්නේ ආලෝක කසිනේ. ඉහත හදේ රූපය කියලා අදහස් කරන ලද්දේ අභිධර්මයේ සඳහන් වන හදේ වස්තු රූපේ නොවේ. ඉන් අදහස් වන්නේ හදේ මාංශ පේශියයි. ඒතර හදේ මාංශ පේශිය ඇතුලේ රුධිරය තියෙනවා. ඒක තමයි බලන්නේ. නෙළුම් පොහට්ටුවක හැඩේ ඇති අභ්‍යන්තරයේහි වැටකොළු ගෙඩියක ස්වරූපයේ ඇති. එතකොට නෙළුම් පොහට්ටුවක වගේ හැඩයක් දක්වලා තියෙනවා. ඒක හදේ ස්වභාවය. වැටකොළු ගෙඩියක ස්වරූපයේ ඇති අභ්‍යන්තරයේහි හෘදේ මාංශයේ ඇසුරු කරගෙන ලේ ධාතුව පවතිනවා. ඒක ඇසුරු කරන ලේ රුධිරයක් පවතිනවා. ඒ ලේ ධාතුව ඇසුරු කරගෙන හෘදේ වස්තු රූපේ පවතී. චේතෝපරිය ඥානයේ සඳහා බැලිය යුත්තේ හදේ කෝෂයේ ඇතුළ ඇති රුධිරය. ඒතර හදේ කෝෂයේ තියෙන රුධිරය තමයි බලන්නට ඕනේ. යම් කලෙක සිත සෝමනස්ස සහගත නම් එකල්ලේ හදේ තුළ ලේ වර්ණය පැසුණු නුග ගෙඩියක් මෙන් රතු පැහැයෙන් වේ. එතකොට සෝම ඉන්ද්‍රිය අනුව තමයි බලන්නේ. ඉන්ද්‍රිය. ඒතර ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රිය ගත්තම අපිට එනවා වේදනා ඉන්ද්‍රිය කියලා එකක්. වේදනා. ඒතර ඒකෙන් හදේ වස්තු රූපය අසුරු කරම් පහළ වෙන්නේ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා. සුඛ දුක්ඛ කියන දෙක කාය ප්‍රසාදය අසුරු කරන් තියෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය තුනයි අපිට හම්බ වෙන්නේ. ඒත වේදනා ඉන්ද්‍රිය, සෝමනස්ස, ඊපස්සේ දෝමනස්ස උපේක්ඛා. හරිනේ. ඒතර සෝමනස්ස ඉන්ද්‍රිය පහළ වෙනකොට, ඒ කියන්නේ වේදනාව සෝමනස්ස වෙනකොට ඒ අසුරු කරන දැන් උදාහරණයකට මේ නම් නාම ධර්ම, මේ තමයි හදේ රූපය, නැත්නම් හදේ රූපය කියන වස්තු රූපය කියන එක. හරිනේ. ඒක අසුරු, ඒක තියෙන්නේ මේ රුධිරයේහි. අපි රතු පාට මේවා කරොත් මේ රුධිරයේ තමයි ඒක තියෙන්නේ. එතකොට මේ නාම ධර්මයේ වෙනස මේ වස්තු රූපයට අනිවාර්යෙන් බලපානවා. මේ නාම ධර්මයේ තියෙන වෙනස වස්තු රූපයටත් බලපානවා. ඒ වගේම මේතර රුධිරයටත් බලපානවා. රුධිරයට වස්තු රූපේ හරහා කියලා කියනවා. එතකොට මේ ඒ වගේම මෙතන චිත්ත රූපත් හට ගන්නවනේ මේ නාම ධර්ම නිසා. එතකොට ඒ නිසා මේ රුධිරයේහි යම් වෙනසක් සිද්ධ වෙනවා ඒ චිත්ත රූප අනුසාරයෙන්. ඒ චිත්ත රූප අනුසාරයෙන්. එතකොට ඒ නිසා මෙතන මේ රුධිරයේහි ඒක අර ලේවල තියෙන හදේ වස්තුව රූපය, ඒ රූපය අසුරු කරන නාමයේ තියෙනකොට ඒ නාමයේ වෙනස්කම නිසා මේ රුධිරයේහි වෙනස්කමක් සිද්ධ වෙනවා. හරිනේ. ඒ නිසා තමයි කියන්නේ රතු පැහැිනවා. එතකොට දැන් සෝමනස් ඉන්ද්‍රිය නම් නුග පැසුණු නුග ගෙඩියක වගේ රතු පැහැ ගන්නවා රුධිරය. රතු පැහැ ගන්නවා. යම් කලෙක සිත දෝමනස්ස සහගත නම් එකල්ලි හදය තුල ලේ වර්ණය පැසුණු ජම්බු ගෙඩියක් මෙන්, ජම්බු කියන්නේ දඹ කියන එක, අපි කියන ජම්බු කියන එක නෙවෙයි, දඹ ගෙඩියක් මෙන් කළු පැහැෙන් දිස්වේ. එතකොට දෝමනස්ස වුණත් එහෙම මේක කළු වෙනවා රුධිරය. ඒක ගොඩාක් අර ලුකුවටම වෙන්නේ නැතුව ඉතින් මං හිතන්නේ එහෙම එකක් S2 බලන්න බැරුව ඇති. ඉතින් ඒක දිවසට කොහොම හරි පේනවා. ඊට පස්සේ යම් කලෙක සිත සෝමනස්ස උපේක්ඛා කියලා හදාගන්න. ඒක උපේක්ඛා සහගත නම් එකල්ලි හදේ තුල ලේ වර්ණය පැහැදුණු තල තෙල් බඳු පැහැයක් වෙනවා. පැහැදුණු තල තෙල්. පැහැදුණු තල තෙල් බඳු වෙනවා. පැහැදුණු තල තෙල්. මේ තමයි මේ වේදනා හේතුවෙන් අපේ රුධිරයේ සිද්ධ වෙන වෙනස. ඒතර රුධිරය මේ විදිහට වෙනසකට භාජනය වෙනවා මේ ඉන්ද්‍රියන්ගේ බලපෑම අනුව. ඉන්ද්‍රියන්ගේ බලපෑම අනුව මේක තමයි පළවෙනිම. ඒතකොට දැන් දිබ්බ චක්කුවෙන් කරන්නේ මේ නාමයේ බලන්න බෑ. දිබ්බ චක්කුවෙන් බලන්නේ රූපනේ. රූප බලන්න. රූප වලින් කරන්නේ ඉස්සලා මේ හදේ වස්තු රූපයක් නෙමෙයි, රුධිරය තමයි මේ ඔබ්වියස් එක. පැහැදිලි එක තමයි බලන්නේ. ඒක අනුව එයා තේරුම් ගන්නවා මේ දැන් සතුටින් ඉන්නේ දැන්. ඒතර මේ රූපයෙන් නාමයට නික අනුමානයක් කරගන්න. ඒක අපි සාමාන්‍යයෙන් මිනිස්සෙගේ රූපයේ ස්වභාවය බලලා හිත අනුමාන කරන. දැන් කවුරුරි කෑ ගහගෙන යනකොට අපි කියනවා මෙයා තරහින් ඉන්නේ කියලා. හොඳට සමහරට රාගයෙන් ඉන්නේ කියලා තේරෙනවා. මෛත්‍රියෙන් කරුණාවෙන් කතා කරන මෙයාගේ හිත සෞම්‍යයි කියලා තේරෙනවා. හොඳට සංසිඳිලා ඉන්නකොට හොඳ භාවනාවක් ඉන හිත නිවිලා කියලා තේරෙනවා. ඒ වගේ appearance එක බලලා, රූපේ වර්ණය බලලා, රූපේ බලලා තියෙන හැටි බලලා අපි සිත අනුමාන කරනවා. ඒ වගේ තමයි මේ රුධිරයේ තියෙන වර්ණය බලලා කෙනා, ඒ යෝගියා මොන වගේ වේදනාවකද ඉන්නේ, මොන වගේ ඉන්ද්‍රිය වේදනා ඉන්ද්‍රියකද ඉන්නේ කියලා අනුමාන කරගන්නවා. යම් කැලක ඊතරසේඳ ඒ අනුව ලේවල වර්ණයේ දකින විට මේ රූප සෝමනස්ස ඉන්ද්‍රිය නිසා හටගත්තකි. මේ රූප දෝමනස්ස ඉන්ද්‍රිය නිසා හටගත්තකි. මේ රූප උපේක්ඛා ඉන්ද්‍රිය නිසා හටගත්තකි කියලා යන ආදී ලෙසට ලේවල වර්ණ රූපය ගැන සලකා ඒ අනුව දැන් මොහුගේ සිත සෝමනස්ස සහගතය, දැන් මොහුගේ සිත දෝමනස්ස සහගතය, දැන් මොහුගේ සිත උපේක්ඛා සහගතය යන ආදී ලෙසට අනුමාන වශයෙන් තීරණය කළා. අනුමාන වශයෙන් එක තීරණය කළ යුතුය. හදේ කෝෂය තුළ ඇති රුධිරය කර්ම චිත්ත ඍතුදාන ආහාර යන සතර ප්‍රත්‍යයෙන්ම හටගන්නා රූප වලින් සමන්විත. දැන් හදේද රුධිරය ගත්තම අපි මේ සුද්ධි මාර්ගේ කතා කරනවා. රුධිරය ගත්තම මේවා හතරම තියෙනවා. මේක ඇතුළේ තියෙනවා කර්මජ, චිත්තජ, ඍතුජ සහ ආහාරජ කියන මේ වර්ග රූප වර්ග හතරම මේ රුධිරෙහි තියෙනවා. එතකොට දැන් කොහොමද මේ හතරෙම වර්ණය වෙනස් වුනේ කියන එක ප්‍රශ්නයක්. එතකොට අපි දැනගන්නට ඕනේ මේ චිත්තජ දැන් උදාහරණයකට මෙතන ඉන්න සෝමනස්සේ හටගත්තොත් හරනේ, සෝමනස්සේ නිසා චිත්තජ රූප හටගනවා. මොකද චිත්තචෛසික සියල්ල නිසා චිත්තජ රූප හටගනවා. නමුත් චිත්තජ රූප විතරක් නෙවෙයි මේ ඍතුජ රූපත් වලත් වර්ණය වෙනස් වෙනවා. කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා මේ දැන් මේ ප්‍රශ්නේ අහන්නේ. හදේ කෝෂයේ තුල ඇති රුධිරය කර්ම චිත්ත ඍතු සහ ආහාර යන ප්‍රත්‍ය හතරෙන්ම හටගන්නා රූප වලින් සමන්විතයි. සෝමනස් ඉන්ද්‍රිය ආදී නාම ඉන්ද්‍රියන් නිසා හටගන්නා රූප චිත්තජේ. එතකොට චිත්තජ රූප තමයි හටගන්නේ. එසේ ඇති කල්හි හදේ කෝෂයේහි රුධිරයේහි වර්ණය නාම ඉන්ද්‍රියන් අනුව වෙනස් වන්නේ කෙසේද යන ප්‍රශ්නේ මතුවෙනවා. එතකොට කොහොමද මේ ඔක්කොම ටික වෙනස් වුනේ, මේ රුධිරේ රතු වුනේ කොහොමද, නාමය අනුව චිත්තජ රූප විතරයිනේ එහෙමනම් වෙනස් වෙන්නට ඕනේ කියන ප්‍රශ්නේ එනවා. තන දැන් ඔන්න උදාහරණයක් චිත්ත දූප සමග පවතින රූපත් වෙනස් වෙනවා කියන එකට ඔන්න යුක්තියක් අරන් එනවා. ඒක තමයි අපි ගන්න මේ චිත්තජ රූප ආනුව රූපකය මාරු වීම. රූපකය කියලා ගත්තම රූපකය වුණත් දැන් ගත්තම සාමාන්‍යයෙන් වෙන වෙනම කලාපනේ තියෙන්නේ. එතකොට මේ කලාප ඉපදිනවා බින්දිනවා ඉපදිනවා බින්දිනවා. අපි මූ වෙනකොට වෙන්නේ මොකද්ද? ඉස්සරහට යනකොට මේ තියෙන කලාප තියෙන තැනින් බිඳිලා තවත් වෙන තැනක ඒ කලාප ටික හට ගන්නවා. හරිනේ, ඔය තමයි වෙන්නේ. මෙතන තැනක කලාප හට ගන්නවා. එතකොට මෙතන තියෙන එක බිඳිලා තව තැනක හට ගන්නවා. මේක බිඳිලා තව තැනක හට ගන්නවා. එතකොට ඉස්සල්ලාම වෙන්නේ චිත්තජ රූප තමයි ඒක වෙන්නේ. මොකද චිත්තජ රූප සිතෙන් චිත්තජ චිත්තකිරිය වායෝ ධාතුව අනුව තමයි මේක ඉදිරියට ඉදිරියට යෑම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ චිත්තජ රූප ඉදිරියෙන් ඉදිරියට පහළ වෙනකොට ඍතුජ රූපත් ඒ අනුව අනිත් අප්‍රත්‍යංග රූපත් ඒ අනුව ඉදිරියෙන් ඉදිරියට පහළ වෙනවා. හරියට නිකන් දැන් ලීයක් යනකොට දීලා දෙන උපමාවක් තමයි මේක. මොකක් හරි තියෙනවා, කොළයක් හරි ගහක් හරි. මේක ලීය යනකොට ගහත් ඒකම ගමන් කරනවා. ඒ වගේ තමයි චිත්තජ රූප ඉදිරියෙන් ඉදිරියට පහළ වෙනකොට ඒකට අනුගත වෙනවා අපේ තියෙන අනෙකුත් රූප. ඒ නිසා ඒවත් ඒ විදිහට ඉදිරියට යන එක තමයි සිද්ධ වෙන්නේ. චිත්තජ රූප සමග පවතින අනෙකුත් රූප වර්ග තුන කර්මජ, ඍතුජ සහ ආරහර්ජ චිත්තජ රූප වලට අනුවර්තනය වේ. ගමන් කිරීම ආදී ක්‍රියාවන් සිදු කරන විට කර්මජ, ඍතුජ සහ ආරහර්ජ රූප චිත්තජ රූප වල චිත්තකිරිය වායෝ ධාතුවට අනුවර්තනය වේ. නොයසේ නම් කය තිබූ තැන නිරුද්ධ වී වෙන තැනකට හට ගැනීම සිදු නොවේ. يعني චිත්තද රූපලින් මෙහෙට තල්ලු කරනකොට මෙයා වෙනකොට රූප ටිකත් අර ටිකත් ඉදිරියට ඉදිරියට යනවා. එහෙම නැත්නම් මෙන්න ඒක එකම තැන ඉපදි ඉපදි නිරුද්ධ වෙන්නට ඕනේ. එබැවින් චිත්තද රූප අනෙකුත් රූප වර්ග තමන් තුනට තුන තමන්ට අනුවර්තනය කරමින් පවතින බව දත යුතුය. සිතේ දැන් උදාහරණයකට චිත්තද රූප ඉස්සරහෙන් පහළනවා කියන බලත චිත්තද රූප වලින් ඇති කරන බලපෑම හේතු කරගෙන සියලු රූප එකපාර ඉස්සරහෙන් පහළ වෙනවා කියනත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ චිත්තජ කය යනකොට ඍතුජ කයත් එනවා කියලා තමයි කතා කරලා තියෙන්නේ. ඒතට චිත්තද රූප ඉස්සරහෙන් පහළන අරකට පහළුණා කියලා අදහස් කරන්නට පුළුවන්. නමුත් චිත්තද රූප බොඩි එකෙන් ඉස්සරහට යනවා කියනවට වඩා ඉතින් ඒක ඒ ඇත්තටම චිත්තද රූප කියලා රූප ටිකක් අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙනවා. ඒක දැන් සමහර තැන්වල මනෝකාය ලෙස සමහරව අර්ථකථනය කරනවා. අපිත් ඒ මනෝකාය බඳු අවස්ථාවක් තමයි ওই රූප වර්ග ටික. ඒ කියන්නේ උදාහරණයකට සාමාන්‍යයෙන් දැන් සමහර කට්ටිය විශ්වාස කරනවා අපේ අභ්‍යන්තරයේහි මොකක් හරි රූපීමය දෙයක් තියෙනවා, ආත්මයේ බඳු. ඒකෙන් තමයි මේ සෙලවීම කරන්නේ, ඒක තමයි එළියට යන්නේ කියලා. එතකොට ඒක ඒ වගේ අභ්‍යන්තරයේ මේ රූපකය නේද, රූපකය දිරලා විනාශ වෙනකොට අභ්‍යන්තරයේ තව මොකක් හරි බලය තියෙන එකක් තියෙනට ඕනේ. ඒකෙන් තමයි ජීවිතේ පවතින්නේ. ඒක තමයි ආත්මය කියලා සමහරු ගන්නෙ. සමහර දර්ශනවල මනෝකාය කියලා හඳුන්වලා තියෙනවා. තේරවාදෙත් එබඳු සංකල්පයක් වෙන ක්‍රමයකට තියෙනවා. ඒ කියන්නේ වෙන ක්‍රමයකට කියලා කියන්නේ දැන් මේ ඒකෙන් කියන්නේ මනෝකායක් තියෙනවා කියන එක නෙවෙයි. දැන් ඍතුජ රූපකයක් තමයි අපිට ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒකට ඒක උදාහරණයකට ගත්තොත් මේක අභිධර්මයේ අයට තග්ගල අදහසේ යොලුවට මොකද්ද කියන්නේ කියලා දන්න අයට දැන් මෙහෙම රූපකය තියෙනවා නම් මේ ප්‍රදේශයේහි උදාහරණයකට මේ කරජකය මේ රූපකය තියෙන ප්‍රදේශයේ මොනවද හැමතැනම මුළු ශරීරයේ පුරාවටම පොඩි සමහර තැන් අතහැරලා කීප තැනක් හැමතැනම කර්මජ රූප પરම්පරාවක් තියෙනවා. ඒ කියන්නේ රූපේ හැඩයට තමයි තියෙන්නේ. අපේ රූපේ හැඩයට කර්මජ රූප ටික මෙහෙම දැන් ඒක බුලා එළියට ගත්තොත් එළියට ගන්න බෑ. තේරවාදයට එළියට ගත්තොත් ඒක රූපේ හැඩයටම තමයි හැමතැනම පැතිරලා තියෙන්නේ. ඒ වගේම සිත් නිසා ඒ කර්මජ රූප වලට අමතරව චිත්තජ රූප ටිකකුත් මේ හැමතැනම හට ගන්නවා. ඒ කාර්යයේ කෙස් මුල පවා මේ චිත්තජ රූප හට ගන්නවා. ඒ ටිකත් හැමතැනම ශරීරයේ පුරා තියෙනවා. ඒ නිසා ශරීරයේ කෙලින් පවතින්නේ හරිනේ. ඒතකොට ඒකත් අපිට අනුමාන කරලා මේ වගේ රූපේ හැඩයටම තියෙනවා. ඒ වගේම ආහාර ගැනීම නිසා ආහාරජ රූපත් මුළු කය පුරාම හට ගන්නවා. ඒකත් අපිට මුළු කයම තියෙනවා කියලා ගන්නට පුළුවන්. මොකද කයම ප්‍රබෝධමත් වීමක්, ඒකෙන් බලවත් වීමක් සිද්ධ වෙන නිසා. ඒ වගේම බාහිර ඍතුව හේතු කරගෙන, ඒ කියන්නේ සීත උෂ්ණ ආදී හේතු කරගෙන එහෙම කලාප ටිකකුත් තවත් ඍතුජ කලාප ටිකක් ඒවා වල ආයුෂය ටිකක් වෙනස් කියන්නේ પરම්පරා වැඩි කල තියෙන්නේ. ඒ ඍතුජ ටිකක් මේකේ තියෙනවා. ඒතර මේ අපේ කය ඇතුලේ කය හැඩේටම දැන් වෙනාය කියනවනේ මනෝකය කියලා එකක්. කය හැඩේටම ඔය කියපු කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියන પરම්පරා පවතිනවා. එතකොට ඒක වලින් එක එක කෘත්‍යයන් කරනවා. දැන් අර අනිත් ඒවා ගත්තාම දැන් ආත්මවාදය ගත්තොත් ඒ ආත්මය තමයි මේ කය හොලවන්නේ. ඒ ආත්මය තමයි ජීවත් වෙන්නේ. මේ ආත්මය තමයි මේක පණ ගහලා අරගන්නේ. එතකොට අපේ එකේ හැටියට තේරවාදයේ හැටියට මේකේ තියෙන චිත්තජ රූප වලින් තමයි කය හොලවන්නේ. ඒවත් ඉපදින බිඳන ඒවා ආත්මය වගේ නෙවෙයි. නමුත් ඒකෙන් හොයන හොලවනවා. කර්මජ රූප වලින් තමයි කය ජීවත් කරවන්නේ. විශේෂයෙන් කර්මජ තේජෝ ධාතුව ඒකේ තියෙන. ඊට පස්සේ ආහාරජ රූප වලින් තමයි මේක පණ ගහලා ගන්නෙ. ප්‍රබෝධමත් කරලා. ඍතුජ රූප වලින් තමයි මේක ආරක්ෂා කරන්නේ. සීත උෂ්ණ ආදී. ඊට පස්සේ කර්මජ රූප වල තියෙන සමහර රූප ඇසුරු කරගෙන සිත පවතින. සිත පවතින. එතකොට අර දැන් සාමාන්‍යයෙන් ආත්මය කියලා ගන්නකොට මේ රූපේ ආත්මය නෙවෙයි අභ්‍යන්තරේ ආත්මයක් තියෙනකොට සමහර දර්ශන දැන් සමහර කෙනෙක් විඥානයේ ආත්මය කියලා ගන්න ඇත් ඉන්නවා. සමහර අය කියනවා මේ ආත්මයක් හැඩේට මේ රූපේ හැඩේට ආත්මය නේ, ආත්මය තමයි අර යන්නේ මේ ඇස්ට්‍රල් බොඩියත්. ඒක සම්පූර්ණයෙන් ඒ බොඩි එක හිත ඔක්කොම තියෙන ආත්මය කියන රූපේ හැඩේට එක. එතකොට ඒක එහෙම එකකට දානවට වඩා මේ අපේ රූපකය ඇසුරු කරගෙන සියුම් රූප ටිකක් මේ මුළු කය පුරාමටම එතකොට ඒක නිකන් එලියට ගත්තොත් ඒ ඒ රූප ටික විතර කය හැඩයට එන්නට ඕන. කර්මජ රූප ටික මුළු කය හැඩයටම තියෙනවා. චිත්ත රූප ටිකක් තියෙනවා. ලේයර්ස් හතරක් තියෙනවා එතකොට. අරක එක්කෙනෙක් විසින් එක් කරා කියනවනේ මේක හතරක්. එතකොට වයිටැලිටි නැත්නම් ජීවත් කරවීම ජීවිතේන්ද්‍රිය විසින් සිද්ධ කරන ජීවිතේන්ද්‍රිය රූපේ හැම කර්මජ කලාපයකම තියෙනවා. ජීවිතේන්ද්‍රිය නවකයක් තියෙනවා. අනිත් ඒවාත් තියෙනවා. ඊට පස්සේ ඒවා ඇසුරු කරගෙන ඒක වස්තු රූප ඇසුරු කරන සිත තියෙනවා. හිතන්නේ ඒ ටික ඇසුරු කරා. ඒ ටික ඇසුරු කරගත්ත හිතෙන්. ඊට පස්සේ කය මූ කරන්නේ නැත්නම් හොලවන්නේ ඒකෙදින චිත්තජ රූපවලින්. ඊට පස්සේ කය ප්‍රබෝධමත් කරවන්නේ ඒක ආහාරජ රූප ආහාර වලින් ගත්තා. ඍතුජ රූපවලින් මේක ආරක්ෂා කරනවා. එතකොට බලන්න අර අර අභ්‍යන්තරී ආත්මය ලෙස සලකපු එක්කෙනාගේ වැඩේ තේරවාදයේ හැටියට ලේයර්ස් පහකින් සිද්ධ කරනවා. එකක් රූපීමය හතරක් තියෙනවා. කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ. මේ කෙනෙක් ඝනබෝල් ශරීරය නෙවෙයි. ඝනබෝල් ශරීරය කියන එක මරණින් මත්තේ දෙකටම තියෙනවා. සියුම් අර සීත උෂ්ණ නිසා හට ගන්න අභ්‍යන්තරයේ උතුජ රූප අපි කතා කරා සිද්ධාන්තවල. ඒක වෙන පරම්පරාවක්. ඒකත් මේ මරණය පස්සේ තියෙනවා. මොකද සීත උෂ්ණ අනුව. නමුත් ආහාරජ චිත්තජ රුත් කර්මජර කියන නැති වෙනවා. ඒතර අර කියපු අර ආත්මය විසින් සිදු කරන දෙය යයි සලකන දෙය අර කට්ටිය තේරවාදී හැටියට වෙනම රූප පරම්පරා හතරක් සහ ඒ ඇසුරු කරගත්ත චිත්ත පරම්පරාවක් විසින් සිද්ධ කරනවා. එතකොට ඒක තව ක්‍රමයකට හිතන්නට පුළුවන්. ඒක තමයි ඔය සමහර ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒකේ ඒ කර්මජ බොඩි එකයි චිත්තජ බොඩි එකයි එළියට එනවා කියලා ඔය අන්තරාභවවාදී කියන එක ඔය අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හමුදුරු එහෙම ඒ අදහස ඉදිරිපත් කළේ ඔය කියන විදිහට. ඒතකොට ඒකේ අර රූපේ මොකද කර්මජ රූප ඇත්තටම තියෙන්නේ කය හැඩයට තියෙන මුළු කය පුරාම පැතිරිලා නැති තියෙන කර්මජ රූප විතරක් ගත්තොත් අපි ෆොටෝ එකක් ගහුවොත් කය හැඩයට තමයි තියෙන්නේ. චිත්ත රූප ගත්තත් එහෙම තමයි තියෙන්නේ. අපි තිබිය යුතුයි. එහෙම තමයි ග්‍රන්ථවල දැක්වෙන හැටි හැමතරම් මේක හට ගන්නවා චිත්ත රූපත්. ශරීරය නිසා කය ඍජුව තියෙන්නේ. කෙස් මුල් වල පවා චිත්ත රූප තියෙනවා කියලා කියන්නේ. මුළු කයම හට ගන්නවා. ඊට පස්සේ ආහාරජ රූපත් ඒ විදිහටම කය පුරාම තියෙනවා. සීත උෂ්ණ නිසා තියෙන ඍතුජ රූපත් අනිවාර්යෙන් කය පුරාම තියෙනවා. එතකොට ඒවා වෙන වෙනම ෆොටෝස් ගැහුවොත් අපි දුමු කැමරා හතරකින් ගැහුවා කියලා උදාහරණයක් හයිපොතට ගලි. එතකොට මේ කය හැඩයට තමයි තියෙන්නේ. එතකොට මේ කය ඇසුරු කරන මේ කරජ අපිට පේන කය නැත්තම් මේ ඝන බොල් කය මරණයේදී පවා ඉතුරු වෙන මේ කය ඇසුරු කරගෙන අර කියපු සියුම් රූප ටික පවතිනවා. ඒ වලින් එකක් ජීවත් කරන රූප කය සිත ඇසුරු කරනවා ඒවා ඇසුරු කරගෙන ඊට පස්සේ ක්‍රියා කරනවා වායෝ චිත්තජ රූප නිසා ඒ ඍජුව ඉන්නවා හිටගෙන ඊට පස්සේ ආහාර ද්‍රව නිසා ප්‍රබෝධමත් කරලා ගන්නවා. ඒකේ සීත උෂ්ණ නිසා හට ගන්න ඍතුජ රූප නිසා අභ්‍යන්තරයේ අර ඉක්ලිබ්‍රියම් එක නැත්නම් ඒක පවත්වාගෙන යනවා සමතුලිත කරගෙන. එතකොට සහ විඥාණයෙන් හිතනවා. අර වෙන අය එකම ආත්මයකින් කරනවා කියපු දෙය ස්තර හතරකින් නැත්නම් විඥාණයත් එක්ක ගත්තොත් පහකින් මේක සිද්ධ වෙනවා. ඒ විදිහේ ස්තරයන් බෙදුවම ඒක ඝන විනිර්භෝගය වෙනවා. ඒතර ආත්මයක් නැහැ. තියෙන්නේ ධර්ම සමූහයක. ඒවා එළියට එනවා කියලා එකක් නැහැ. ඒ රූප ශරීරයන් අන්තරාභවවාදීදී චිත්තජ සහ කර්මජ රූප ශරීර දෙක එළියට එනවා සිතත් සමග. ඒක තමයි ඒ ආනන්ද මෛත්‍රී සංසලගේ අදහස. තේරවාදී හැටියට ඒවා කර්මජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප එළියට එමක් කියලා එකක් නැහැ. ඉතින් ඍතුජ රූප කියන එකේ උෂ්ණත්වණු අභ්‍යන්තරේ හටගන්න එක ඒවත් එළියට එනවා කියලා එකක් නැහැ. ඒක අභ්‍යන්තරේ හටගන්න රූප ටික. හරිනේ. එතකොට ඒ නිසා කියන්නට ඕන උනේ මේ අභ්‍යන්තරයේ තියෙන මොනවාද චිත්තජ රූප පරම්පරාවට අර සියල්ල අනුවර්තනය වෙනවා. මොකද ඒකේ එයා ඩොමිනේට් එයා අනුව අනුවර්තනය වෙනවා. එතකොට තමයි සිතට අනුව රූපකය හැසිරෙන්න පටන් ගන්නවා. රූපකය හැසිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඝන බෝල් ශරීරයත් ඉපදෙනවා බිඳෙනවා කියන රූප ටිකක් තියෙන්නේ. එතකොට ඒවා පවා මූව් කරන්නට එළියට ගන්න ඉදිරියට යන්නට මේ චිත්තජ රූප පරම්පරාවට පුළුවන්. ඒ නිසා මේ චිත්තජ රූප වලින් තමයි ධර්මයේ හැටියට කය හොලවන්නේ එහෙම කරන්නේ. එතකොට රුධිරය ඇතුලේ මොකද හෘදේ වස්තුව ඇතුලේ දැන් චිත්තජ රූප වල වර්ණය වෙනස් වෙනකොට ඒව ඇසුරු කරගන්න අනිත් කර්මජ චිත්තද ඍතුජ ආහාරජ චිත්තද රූප වෙනස් වෙනකොට කර්මද ඍතුජ ආහාරජ රූප වල වර්ණයත් වෙනස් වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. එබැවින් චිත්තද රූප අනෙකුත් වර්ග රූප වර්ග තුන තමන්ට අනුවර්තනය කරමින් පවතින බව දත යුතුය. සිතේ සතුට ක්‍රෝධය ඇතිවන විට ඇස්වල වර්ණයේ වෙනස් වීම මේට නිදසුණකි. එතකොට සමහර අවස්ථාවල ඇස් වලට වෙනස් වෙනවා කියලා කියනවා. ඒ අනුව සෝමනස් ඉන්ද්‍රිය පහළ වන විට චිත්තද රූප රතු පැහැවන විට අනෙකුත් රූපද එයට අනුවර්තනය වීම රතු පැහැගත් වීම රතු පැහැ ගන්නා බව දත යුතුය. ඔක තමයි ඒකේ යුක්තිය ලෙස දක්වලා තියෙන්නේ. චිත්තේ සෙවීම චිත්ත පරිසර අනුමානය තමයි सिद्ध කරන්නේ. අනතුරු පාදක අධ්‍යයන සමයේදී නැගී සිට දැන් ඉසලම දැන් රුධිරය දැක්කට පස්සේ අනුමාන කරනවා මෙයා දැන් සෝමනස්යෙන් හෝ දෝමනස්යෙන් හෝ උපේක්ෂාවෙන් ඉන්නවා කියලා. අනතුරු පාදක අධ්‍යයන සමයේදී නැගී සිට මොහුගේ සිත දැනගැනීමයි සිතමින් පරිකර්ම කොට නැවත පාදක අධ්‍යයන සමයේදී නැගී සිට මොහුගේ සිත දැනගැනීමයි සිටිය යුතුය. මෙසේ වාර 100 ගණනක් දහස් ගණනක් පාදක අධ්‍යයනයට සමවදීමින් නැගී සිටමින් මෙසේ සිටිය යුතුය. මේ සිත සෙවීම නම් වේ. එතකොට ඉස්සලම වර්ණයේ බැලුවා හදේ වස්තුවේ තියෙන උදාහරණයකට දැන් මේ රුධිරේ මේ හැදේ වස්තුව නම් මේක තියෙන රුධිරය බලනවා රත් හද රතු පැහැනම් තියෙන්නේ හද රතු පැහැ තියෙන එක බලලා ඊට පස්සේ අනුමාන කරනවා මෙහෙම සිතක් ඇති කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ අනුමාන කිරීම විතර ප්‍රමාණවත් නැහැනේ. දැන් මේක ඍජුව දකින්නට එපැයි. එතන මොකද කරන්නේ? මේ කෙනා පාදක ධ්‍යාන සමවදිනවා. ඊට පස්සේ ආපහු සිත සොයමි කියලා නැත්තම් සිත දැනගනිමි කියලා හිතනවා. ආය පාදක ධ්‍යාන සමවදිනවා. ආය සිත දැනගනිමි කියලා හිතන මේ විදිහට නැවත නැවත කරනවා මේකට අවධානය දෙදී. හරිනේ? එතකොට සියවර සිටිය යුතුයි. දහස් ගණන් පාදක ධ්‍යානට සමවැදීම නැගී සිටමින් මෙසේ සිටිය යුතුයි. මේ සිත සෙවීම පරිේෂණයයි. මෙසේ දිවසින් හදේ කෝෂයේ රුධිරයේ වර්ණයේ දකිමින් පාදක ධ්‍යානට සමවැදීමින් පරිකර්ම කරන යෝගියාට අනුමාන වශයෙන් මොහුගේ සිත සෝමනස්ස සහගත යනාදී ලෙසට විවස්ථාපනය කරනද සිත අරමුණු කරමින් සිත කරනද ව්‍යස්ථාපන කරන සිත අරමුණු කරමින් මේක සෝමනස්ස වෙන්නේ නැති කියලා හිතනකොට අනුමාන කරපු හිත අරමුණු කරමින් මනෝද්වාරා වදින සිත උපදේකට ඒ පැත්තට යොමු වෙලා හිත ගන්නවා. ඒ නිරුද්ධ වූ පසු ජවනසිත හතරක් හෝ පහක් උපදිනවා. ජවනසිත හතරක් හෝ පහක් උපදිලා ඒ අනුතරින් පළමු තුන හෝ හතර පරිකර්ම උපචාර අනුලෝම සහ ගෝත්‍රභූ යන නම් වලින් හඳුන්වනු ලබන කාමාවචර සිත් වේ. සුවෙනි හෝ පස්වෙනි සිත චතුර්ථ ධානයේ සමග යෙදෙන අර්පණා ප්‍රාප්ත වූ සිතකි. ඒ අර්පණා සිත සමග උපන් ඥානය චේතෝ පරිය පරචිත්ත විජානන ඥානය නම් වෙනවා. එතකොට ඒ විදිහට භවාංග පරිකර්ම ආදී සිත් වලින් දැන් උදාහරණයකට ඒක මෙවොත් එහෙම භවාංග සිත් පහළ වෙන කොහොමත් මනෝද්වාරාවජන භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරං සිතින් ඒ පැත්තට ඒ හිතපු අනුමාන කරපු එකට යොමු වෙලා හටගන්න. ඊට පස්සේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ ඊළඟට චේතෝ පරිය අභිඤ්ඤා කියන සිත පහළ වෙනවා. ඊළඟට භවංග පතනේ වෙනවා. එතකොට මේකෙන් මේ වලින් අනුමාන වශයෙන් කියන්නේ දැනගත් එකට යොමු වෙලා තමයි මේක හටගන්නේ. මේවා ටික මේකෙන් ඍජුවම දැන ගැනීම සිද්ධ වෙනවා. සිතෙන් සිත දැනගන්නවා. අන්‍ය පුද්ගලයාගේ යම් සිතක් අරභයා පරිකර්මයේ කරන ලදීද එම සිත ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රකට කරමු. එයාට සිතට ඒක දැනෙනවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනෙන ප්‍රකට කරමින් පරචිත්ත විඥාන ඥානෙ පවති. දිබ්බ චක්කු ඥානෙන් රූප දකින්නාක් මෙන් දිබ්බ සෝත ඥානෙන් ශබ්ද අසන්නාක් මෙන් චේතෝ පරිය ඥානෙන් අන්‍ය පුද්ගලයාගේ සිත ප්‍රත්‍යක්ෂව දැනගන්නවා. ඒක ඍජුවම සැකයකින් තොරව තමන් දැනගන්නවා. එම සිත් සම්බන්ධයෙන් මේ සරාග සිතකි මේ රීතරාග සිතකි යනාදී ලෙසට තීරණය කිරීම අභිඤ්ඤා වීතයෙන් පසුව පහළ වන කාමාවචර සිත්වලින් සිදු කරනු ලැබේ. ඊට පස්සේ පහළ කාමාවචර සිත්වලින්ද අපි ඇහින් රූපයක් දැකලා අනුබන්ධක වීති වලින් හිතනවානේ මේ අහවල් රූපය අහවල් ආදී ලෙස කියලා. එතකොට පසුව පහළ කාමාවචර සිත්වලින් තමයි මේ කාමාවචර සිතක් රූපාවචර සිතක් නැත්නම් සරාග සිතක් වීතරාග සිතක් සදෝසතිස සිතක් වීත දෝස සිතක් ලෙස දැනගන්නේ. දිබ්බ චක්කුවෙන් දුටු රූප මෙය නිල් රූපයකි මෙය කහ රූපයකි යනාදී ලෙසට තීරණය කරන්නේද පසුව පහළ වන කාමාවචර සිත්වල. ඒ කියන්නේ දිබ්බ චක්කුවෙන් රූපයක් දැක්කත් ඒක කවර රූපයක්ද කියලා නිගමනය කරනවා නේක වර්ගය කියන්නේ ඩිෆයින් කරගන්න ඒවා. ඒ කියන්නේ හිතන එක කාමාවචර සිත්වලින් තමයි සිද්ධ වෙන්නේ. අභිඤ්ඤාසිතෙන් කරන්නේ කැප්චර් කරන එක දැනගන්නේ. ශබ්ද වලටත් එහෙමයි රූප වලටත් එහෙමයි සිතටත් එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඥානේ තාමගත කිරීම කියලා එකක් තියෙනවා. මෙසේ අන්‍ය සත්වයන්ගේ හදේ කෝෂයේ ලේවල වර්ණය දිවසින් බලා ඒ අනුසාරයෙන් ඔවුන් තුළ පවතින සිත අනුමාන කොට ඒක අනුමාන කිරීම තමයි සිසනව සිද්ධ කරන්නේ. ඊට පස්සේ පාදක ධ්‍යානට සමවැදී නැගී සිට පරිකර්ම කොට එම සිත ප්‍රත්‍යක්ෂව දැන ගැනීම අන්‍ය සත්වයන්ගේ සිත් සෙවීම. මේකට තමයි සිත් චිත්ත පරිේෂණය කියලා කියන්නේ. එතකොට ඉස්සල්ලාම දිවස උපදවනවා. ඊට පස්සේ කරන්න මොකක්ද? දිවසින් හදය කෝෂයේ රුධිරයේ බලනවා වර්ණය. රුධිරයේ වර්ණය බලනවා. ඊට පස්සේ සිත අනුමාන කරනවා නේ. සිත අනුමාන කරනවා. අහවල් සිතක් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? සිත අනුමාන කරලා ආපහු පාදක ධ්‍යානයට සමවදිනවා. හරිනේ? පාදක ධ්‍යානෙ. අර මොකද්ද? අෂ්ට ධර්ම සමෝධානයේ තියෙන ධ්‍යානෙට. ඒකට සමවැදලා ඒකෙන් නැගී සිටලා මේක අදිෂ්ඨාන කරගන්නවා. සිත දැනගනිමි කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම කරනකොට එක වෙලාවක අර චිත්ත වීතියෙන් අභිඤ්ඤා සිතින් සිත දැනගන්නවා. මේකෙන් දැනගන්නවා. හරිනේ? ඕක තමයි සාමාන්‍ය ප්‍රොසෙස් එක. ඊට පස්සේ ඒකට කියනවා චිත්ත පරිේෂණය කියලා. ඊළඟට යෝගියා විසින් මෙසේ අන්‍ය සත්වයන්ගේ සිත් සොවමින් තමන්ගේ පරචිත්ත විජානන ඥානය බලවත් කළ යුතුයි. ඒක බලවත් කරන තාමගත කරන්නට ඕනේ. මෙසේ නැවත නැවත සිත් පරිේෂණයෙන් චේතෝපරිය ඥානය බලවත් වූ කල්හි හදේ කෝෂයේ සහි රුධිරය දිවසින් බැලීමකින් තොරවම සියලු කාමාවචර රූපාවචර අරූපාවචර සිත් යෝගියා විසින් ඍජුවම දැන ගැනීමට සමර්ථ වෙනවා. ඒතකොට දැන් ඔන්න ඊට පස්සේ මේ සිතෙන් දැන් දැනගන්නවනේ, අභිඤ්ඤාසිතෙන් සිත දැනගන්නවනේ, අන්‍ය සිත. හරිනේ? දැන් මේ රුධිරය බලලා අනුමාන කිරීමක් ඒව කරන්නේ නැතුව කෙලින්ම පාදක ධ්‍යානට සමවැදුනා, නැගී සිටියා, කෙලින්ම සිත බැලුවා. ඒතර මේක අවශ්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ මෙතන. මේ පරිකර්මයේ මේක කරන්නේ. මේක අවශ්‍ය වෙන්නේ නැති වෙනවා. තහමගත කරනවා කියන්නේ මේ process එක නැවත කරාට පස්සේ මේ ටික විතරක් අපිට වෙනම කරගන්න පුළුවන් වෙනවා. හරිනේ? මෙතනින් මේක අවසන් කරන්න පුළුවන්. ඒතර ඒක තමයි තහමගත කරනවා කියලා. මෙසේ නැවත නැවත සිත් පරිේෂණයෙන් චේතෝපරිය ඥානයේ බලවත් වූ කල්ලි හදේ ක්‍රෝෂයේ සහ ඉහි රුධිරය දිවසින් බැලීමකින් තොරවම සියලු කාමාවච රූපාවචර සහ අරූපාවචර සිත් යෝග්‍යා විසින් ඍජුවම දැන ගැනීමට සමර්ථ වේ. එක සිතක් දැනගෙන නැවත හදේ වස්තුවේ රුධිරයේ වර්ණය නොබලා පරිකර්ම නොකොට අනෙක් සිත දැන ගැනීමට සමර්ථ වේ. මෙය සිතෙන් සිතට ඥානෙන් සංක්‍රමණය කිරීමයි, එනම් ඥානෙන් එළඹීමයි. චිත්තා චිත්තං සංක්‍රමති. සිතෙන් සිතට යන්නට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් සිත බල්ල පාදක ධ්‍යාන, ඊට පස්සේ අන්තිමට පාදක ධ්‍යාන සමවදින් නැතුවම තමන්ට සිත් ටික බලාගෙන යන්න පුළුවන්. යම් මොනවද හිතන්නේ කියන එක කෙලින්ම තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එකපාරම පාදක ධ්‍යාන සමවදිලා අරමුණු කරලා යාගේ හිත බලාගෙන අපි ඒක සිතට ඇතුළත් වෙනවා කියන්නේ සිතේ චිත්ත ප්‍රොසෙස් එකත් එක්ක යන්න පුළුවන්. මෙයා මොනවද හිතන්නේ? නැවත නැවත පාදක ධ්‍යානයට අනිවාර්යයෙන් සම්බන්ධින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හරියට නිකන් අපි රූපයක් බලන් ඉන්නකොට චක්කු විඤ්ඤාණ වීති යනවා, මනෝබන්ධක වීති යනවා වගේ අභිඤ්ඤා වීති යනවා. ඒක ගැන හිතන මෙයා හිතන්නේ මේකයි, ආපෝ වීති යනවා මේක හිතන්නේ මේකට. වේගින් යාගේ හිත අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක චිත්තා චිත්තං සංකමති කියලා කියනවා. චේතෝපරිය ඥානයේ ලාභී යෝගියා අනෙක් සත්වයන්ගේ කාමාවචර රූපාවචර අරූපාවචර සිත් බලන්නේ යයි විසුද්ධි මාර්ගයේ දක්වා ඇත්තේ සහ ලෝකෝත්තර සිත් බැලීමක් ගැන සඳහනක් නැත්තේ අභිඥාන කතාව පෘථග්ජන සත්වයන් අනුව කියන ලද්දක් නිසාය. නමුත් චේතෝපරිය ඥානි පරිය ඥානයේ ලාභී ආර්යයන් වහන්සේ නමක් තමන් හා සමාන ආර්යයන් වහන්සේ නමකගේ හෝ තමන්ට පහළ ආර්යයන් වහන්සේ නමකගේ ලෝකෝත්තර සිත් දැන ගැනීමට සමර්ථ වේ. දැනගන්න පුළුවන්. ඒතර සෝවාන් කෙනට සෝවාන් කෙනෙක්. සකෘදාගාමී කෙනෙක්ගේ සිත් බලන්න පුළුවන්. නමුත් මාර්ගඵල සිත බලන්නට බෑ. එහෙම බලන්න බෑ. සකෘදාගාමී කෙනාට තවත් සකෘදාගාමී කෙනෙක්ගේ මාර්ගඵල සිත් බලන්න පුළුවන්. සෝවාන් කෙනාගේ බලන්න පුළුවන්. හැබැයි අනාගාමී කෙනාගේ බලන්න බෑ. ආයතර තමන් හා සමාන හෝ පහළ කෙනෙකුගේ ආලෝකයේ පතුරුවා හදේ වස්තුවේ රුධිරයේ වර්ණයේ බැලීම ආදී කර්මික යෝගියා විසින් කළ යුතු පරිකර්මය. ඒතර මේකට පරිකර්මය කියන්නේ. මේ පරිකර්මය කරන්න අවශ්‍ය වන්නේ ආදී කර්මික යෝගියා. හරිනේ? අරුමාන කරලා මේවා කරන එක පරිකර්මය. හරිනේ? පරිකර්මය.
කියලද පරිදි පරචිත්ත විජානන ඥානය බලවත් කරගත් යෝගියාට අවශ්‍ය නම් ඔන්න බලවත් වුණාට පස්සේ අරූප ලෝකී සත්වයන්ගේ සිත් පවා දැනගත හැකි බව පුරාණ අටුවාවේ සඳහන් කර ඇත. කෙලින්ම අරූප ලෝකයේ සිද අරූප ලෝක රූපයක් නැහැ නේද? රුධිරයක් කොහොමත් නැහැ නේද? හදේ වස්තුවක් නැහැ නේ. කෙලින්ම අරූප සත්වයන්ගේ සිත් බලන්නට පුළුවන්. අරූප ලෝකයේ සත්වයන්ට හදේ වස්තුවක් නැත. ඔවුන්ගේ සිත් බලන විටදී පරචිත්ත විජානන ඥානය බලවත් යෝගියා විසින් කෙලින්ම ආවර්ජනා කොට ඔවුන්ගේ සරාගාදී සිත් දැනගත හැකි. ඒ කියන්නේ ඒක ඥානේ තහම ගත කරගෙන ඉන්නට ඕනේ. නැත්තම් බැහැනේ කෙලින්ම ඒක බලන්න. ආලෝකයේ පතුරවා හදේ වස්තුෙහි රුධිරයේහි වර්ණයේ බැලීම කත අකතාබි නිවේස ආධිකර්මික යෝගියා සඳහාම කියන ලද්දකි. මෙහි අකතාබි නිවේස යෝගී යනු කියන ලද ආකාරයෙන් දිවස් ආලෝකයෙන් හදේ කෝෂයේ රුධිරයේ බලා ඒ අනුසාරයෙන් චිත්තේ තේරුම් ගැනීම වශයෙන් නිතර අභිඥාවේ යෙදීම නොකළ යෝගියා. ආයතන මේ ප්‍රොසෙස් එක නිතර නිතර කරන්නට. එහෙම නොකර යෝගියා තමයි අකතාබි නිවේස. එයා හදේ රූපයේ බලලම තමයි කරන්නේ. රුධිරයේ බලලම තමයි කරන්න වෙන්නේ. එසේ අභිඥාවේ යෙදීම අභිනිවේෂයයි ඔහු ආධිකර්මික යෝගියාද වේ. ඒතර අභිඥාවේ ඒ වගේ මුලින්දම් කරන කෙනා ආධිකර්මිකයා ඉදිරියට ගියාට පස්සේ ඒ මුල් ටික නොකර කෙලින්ම සිත බලන්නට පුළුවන් වෙනවා. මේක තමයි මොනවාද චේතෝ පරිඥානයේ පිළිබඳ විවරණය. අපිට එක දිගට කරන්න බැරුණා හදිසිය මට සමහර වැඩසටහන් වලට සහභාගී වෙන්න සිද්ධ වෙච්ච නිසා. ඉතින් අපි මුලින්ම චේතෝ පරිඥානයේ හැඳින්නුවා. ඊට පස්සේ ඒක තිබිච්ච මම කියන දින හතරක් අපිට ගත වුණා මේකට මේ පාඩමට. ඊට පස්සේ සරාග ආදී සිත් අපි හැඳින්නුවා. ඒක දවස් දෙකක් ගියා. ඊළඟට චේතෝපරි අභිඥාව උපදවා ගන්න ටික කතා කරා. ඊළඟට අපිට යන්න තියෙන්නේ පුබ්බේ නිවාසානුස්සති කියන අභිඥාව කතා කරන්නට. මට හිතෙන්නේ මේ සෙමස්ටර් එකේ එතනින් අපිට නවත්තන්න වෙයි. දිබ්බ චක්කව කරන්නට බැරි වෙන්න පුළුවන්. මොකද ඒක ටිකක් සවිස්තරව විස්තර සහිතව විස්තර කරන්නට ඕන එකක්. ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්සති අපි උත්සාහ කරමු දවස් 4කින් තව වාර 4ක් වෙන නිසා මේක සිදු කරලා අවසන් කරන්න. ඒක ලස්සන පාඩමක් ඇත්තටම. අපේ ජීවිතවලටත් ගොඩක් දේවල් එක ඉගෙන ගන්නට තියෙනවා. ඊට පස්සේ ඊළඟට අපි ප්‍රවේශ වෙනවා අසුභ භාවනාව කියන එකට. ඒ කියන්නේ දස අසුභය, ඒ කියන්නේ මృత ශරීර සම්බන්ධයෙන් භාවනාව සිද්ධ කරන ඇති කතා කරන විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා සඳහා තියෙන භාවනාවක් අර ගිහියටත් කරන්න පුළුවන්. ඊළඟට අපි අනුස්සති භාවනාවල බුද්ධ අනුස්සති ධම්මානුස්සති ආදීටත් ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතර පිටිසරත් ඒ අනුස්සති භාවනා දිනපතා කරගෙන ප්‍රශ්න අහමින් තමන්ගේ භාවනා දියුණු කරන්නත් අවස්ථාව ලැබේ. මොකද අභිඥාව ගියක් කරන්නට බැහැනේ ඒක එන කෙනෙක් කර. ඉතින් අනුස්සති වගේ එකට අසුභයත්යක් අමාරුයි. මොකද ඒ වගේ මృత ශරීර අපිට ලැබෙන්නේ ඒක ලොකු ටිකක් දීර්ඝව තියෙනවා. නමුත් ඒ ඔක්කොම සවිස්තරව කතා කරමු. අපි ස්වයංනාසයට කරපු පාඩම බුද්ධානුස්සති ආදී අපිට සවිස්තරව ප්‍රායෝගිකව කරන්නට හැකියාව ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි අද දවසේ නියමිත පාඩම අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙතන තුනක් තියෙනවා. දිව්‍ය චක්කු අභිඥාව උපදවාගත් යෝගියෙක්ට යම් කර්මයන් නිසා ලැබෙන විපාක සියල්ලම දැකිය හැකිද? උදාහරණයකට බෝධිසත්වය හත් අවුරුද්දක් මෛත්‍රී වඩලා හත් වරක් චක්‍ර 36 වරක් සක්විති රජ දහස් වතාවක් ප්‍රාදේශීය රජවරු උනා සහ සමහරක් නිරය අකුසල් වලට නිරය විරේ විපාක විඳලා තිරිසන් ප්‍රේත මනුෂ්‍ය ලෝකෙත් විපාක විඳින බව සඳහන්. එතකොට එම විපාක සියල්ලම දිව්‍ය චක්කුවට ගෝචර වෙනවද?
ඔබ යථා කම්මූපක ඥාණයෙන් දැනගන්න පුළුවන්. ඉතින් එක එක්කෙනාට සීමා සහිත බවල් තියෙනට පුළුවන්. දිබ්බ චක්කුවේ තියෙන යථා කම්මූපක ඥාණයෙන් ඒක අපි ඉස්සරහට පැහැදිලි කරනවා. ඒ සත්‍යෝ සැප දුක් විඳ නැටි බලලා බලන්න පුළුවන්. ඊට පස්සේ අනුන්ගේ පුබ්බේ නිවාසානුස්මති ඥාණයනොත් අනුන්ගේ බලන්න පුළුවන්. ඒකේ තියෙනවා මේ මොකද්ද? චින්න වටුමකානුස්සරණය කියලා. ඒ කියන්නේ අපිට මුණ ගැහිච්ච නැති කෙනෙක්ගේ බලන්න බෑ. එහෙම එක පාර. ඒ පිරිනම් පාපු කෙනෙක්ගේ. හැබැයි සසර තමන්ගේ සෝස් එක බලන් යනකොට ඒකේ හම්බ වෙලා තියෙනවා. එතනින් ලින්ක් එක හදාගෙන බලන්නට පුළුවන්. ඉතින් එහෙමත් කර්මය බලන්නට පුළුවන් මොන කර්මයේද තිබුණ කියලා පුබ්බේ නිවාසානුස්මතිය හරහා ගිහිල්ලත්. නැත්තම් දැනට කවුරු හරි දිව්‍ය ලෝකෙ සැප විඳිනවා දකින්නවා නම් දිවසින් එයාගේ කර්මය මොකද්ද කියලා යතහ කම්මූපක ඥාණයෙන් බලන්න. හැබැයි සීමා තියෙන්නට පුළුවන්. ඔක්කොම සියල්ල පේනවද? ඩීටේල් වල අඩු වැඩිකම් තියෙනවා ඒක එක්කෙනාගේ ඥාණයේ මට්ටම් අනුව.
අනිත් එක පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බලන ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂක භවයන් වල කාලය ගත වීම වැටහෙන්නේ කෙසේද? මිනිස් ලෝකට වඩා යම් වෙනසක් දැනෙනවද? දිව්‍ය බ්‍රහ්ම වගේ භවයන් වල.
මේක මෙහෙමයි. ඉතින් ඔක්කොම හැම එකක්ම ඩීටේලි බලන්න ඕනේ නැහැ. එහෙම බලනවා ඉතින් ගොඩාක් වෙලා යනවා. ඒක දීර්ඝ යනවා. ඉතින් මුළු භවයෙන් බලන්න එපා. වේගෙන් බලත හැකි. ඉතින් මේ කාලය ගත වෙනවා කියලා ඒ කාලේ යනවා නම් ඉතින් බලන්න විවර කරන්න බැහැනේ. එතකොට චිත්තක්ෂණයක් කාලේ ඕන්නම් තමන්ට සියුම බලත හැකි. නැත්තම් සාමාන්‍යයෙන් ඒ සංසිද්ධි බලන්න. එතකොට කියනවා ඉරියාපතනෝ බලනවා තියෙනවා. සාමාන්‍යයෙන් අවශ්‍ය තැන බල යනවා කියලා එකක් තියෙනවා. ඒ නිසා ඒ කාලය කියන්නේ එහෙම බලනකොට ඒ නැත්තම් කල්ප ගානක් ම යන්න එපයි මේක බලන්න. ඉතින් අර නිකන් අර සාමාන්‍යයෙන් දල වශයෙන් ඒ ජීවිතේ පෙච්ච දේවල් බලාගෙන යනවා ඒ කට්ටිය. ඒ කට්ටියට කාලය දැන නැහැටි අපිට කාලය දැන හැටි කියන එක වෙනම කතාවක් නේ ඒක ඉතින්. ඒක රිලටිවිටි වගේ නේ. ඒතර ඒක සාමාන්‍යයෙන් අපේ පිළිගන්නේ එකම කාලය තමයි දැනන විදිය වෙනස් වෙන්නේ නැහැ කියන එක. පිරිහෙන්න පුළුවන්. ඉතින් ගෝධික සානසට උනානේ. ඒක තත්ත්වයනෝ තමයි. ඉතින් ඒකට අනු ව්‍යවෘත වෙලා ඒක රෝගේ ගොඩක් නැවුනොත් එහෙම පිරිහෙන්නට පුළුවන්. ඉතින් ඒකෙන් භාවනා කරන වෙලාවේ වේදනාව වෙලා එහෙම වෙන්නට පුළුවන්. ගෝධික සංස ඒකනේ දිවිනහ ගන්න ගිය අන්තිමට මේ හත් පාර හය පාරක් පිරිහෙන්නේ රෝගයක් නිසානේ, රෝග නිසානේ. ඉතින් වෙන්න පුළුවන්.
දෙවන සම්රාජ් ස්වාමීන් වහන්සේ මට මේක සහගෙන ඉන්නෝ ස්වාමීන් වහන්සේ දැන් අපි භවනා කරනකොට අපේ ආලෝකයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ සමහර විට ඒක රතු පාට නිලු වල් වගේ ඒක දැන් ස්වාමීන් වහන්සේ නිකන් කහ පාට වගේ ඒ අපේ සිත ඉස්සර සෝමනස්සේ කියලා දැන් උපේක්ෂා වගේ තියෙන නිසා වාගේද ස්වාමීන් වහන්සේ
ඒ වගේ නෑ ඒක ඒක එහෙම කියන්න බෑ ඒ පේන රූප පේන එක ඉතින් එක එක පේන්න පුළුවන් භවනා කරනකොට එක එක අනුව වර්ණ ආලෝකය. ඒ නිසා ඒවා මේ භවනා ඒ සිතේ ස්වභාවයට යම් බලපෑමක් ඇති. සෝමනස්සින්ද උපේක්ෂා වුණා එහෙම කියන්නට අමාරු එහෙම ඒ වගේ.
උදැසන සත්‍යවංශ
ප්‍රසන්න කරාසන නේ.
අසරයි ගෞරවී ස්වාමීන් වහන්සේ නිලගස්සිය සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි.
වැඩි වෙන්නේ නැත්නම් අපි වෙර නැහැ නේ. පටන් ගත්තේ නැද්ද?
උද්ඝානිතනා සම්මාස තියෙනවා.
හරි එහෙනම් ඒක දිගටම අරගෙන පටිභාග නිමිත් අරගෙන අනිත් කසින වගේම උපදවලා කසිනේ වර්ධනය කරලා ටික ටික ඒ හැම එකෙම ධ්‍යානද සඳහා පුරු වෙන්නේ දැන් නේ ධ්‍යානද සමවැදිලා ඒක වශී කරගන්න. ඊට පස්සේ පීත කසිනේට යන්න. ලෝහිත ඕදාත කියන කසින හතරත් පිළිවෙලින් Taman වඩායි දැන් පරිපර ඊළඟ සුමන්න පාඩම කරන්න පුළුවන්. මට දන්න තරමින් එහෙම ඉවෙන්ට් එකක් ඇදිලා නැහැ වැඩසටහනක්. මේ ඉතින් ඒ විදිහට ඊළඟ මේ සතියේ පුළුවන් නම් කසින එකක් හෝ දෙකක් නිල පීත දෙක වශී කරගන්න පුළුවන් නම් නිල කසිනේ විතරක්. ඊට වගේම මේ ඉතිරි හතරත් ඒ විදිහටම ඉස්සලම උග්ඝා නිමිත්තෙන් පටිභාග නිමිත්ත වෙනවා. පටිභාග නිමිත්ත ටික වර්ධනය කරනවා. ඊට පස්සේ ඒක පටිභාග නිමිත්ත අපි ඉස්සලම ධානය උපදවා ගන්නවා. උපදවාගෙන ඒක වර්ධනය කර කර මේ ලොකු වේලවත් ධ්‍යානෙට සමවදිනවා. ඊට පස්සේ අපි ප්‍රථම ධ්‍යානෙට සමවැදිලා ද්විතීයික තෘතීයික චතුර්ථේවත් වෙලා ඊට පස්සේ එක එක ධ්‍යානෙ වශී කරන්නත් ඕන ඉදිරියට යන්න කලින්. ඊට පස්සේ ඒක උගුල්වලා ආකාසානංචායතන විඥානත් වශයෙන් මේ නිල කසිනේ අටම උපදවන්නට ඕන. පීත කසිනේත් ඒ විදිහට මටම ලෝහිත ඕදාත වශයෙන් යන්නට ඕන. නිල නිල් රවුමක් කියලා ගන්නට ඕනේ. නිල් රවුමක් කියන අදහස අරගෙන ඒක හොඳට හිත එකඟ කරගෙන යන්න. ඊට පස්සේ කලින් මම කිව්වනේ දර කසින ටිකේ මාරුවෙන් මාරට සමවදින්න කියලා කිව්වනේ. දැන් පට වියාපෝතේ ඉන්න ඒ කරන්න ඇති නේද? හරි. එතකොට මේ දැන් ඒ නිල වලම කියලා වර්ණ හතර අපි ඉවර කරගමු. වර්ණ හතර ඉවර කරගෙන වර්ණ හතරේ විදිහටම මාරුවෙන් මාරට සමවදින්න. ඊට පස්සේ අවසානයේ අපි තේජෝ එකට බහින්නට ඕනේ. ඊට කලින් අපිට ආකාශ සහ ආලෝක කියන දෙකත් උපදව ගන්න වෙනවා. හරිනේ? ඒ දෙක නැතු වුණත් අපිට ඉදිරියට යන්න පුළුවන් චුද්ධ සාකාර වශී කරන්න. නමුත් ඒ දෙකත් උපදවා ගමු. ඒකින්ද ඊට පස්සේ අපි බලමු ඊළඟට. ඉතින් ඒ විදිහට නිල පීත ලෝහිත ඕදාත කියන කසින හතර හදිස්සි වෙන්නේ නැතුව හිමින් සති කීපයක් තියෙනවා. අපිට සති හතරක් තව තියෙනවා. ඒ හත් කාලෙදී අපි ඕක හතරේ වශී කරගෙන යම් කර වෙලා තිබුණොත් ආකාස ආලෝක කියන කසින දෙකත් අපි උපදවා ගමු.
අනුරාධ
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස, අභිධර්ම තර්ජ පාඨ සංග්‍රහය ද බුක් රිෆර් කරන ඉංග්‍රීෂ් වර්ෂන් එක තියෙනවද ස්වාමීන් වහන්ස?
නාරද ස්වාමීන් වහන්සේගේ තියෙනවා අභිධම්ම කම්පෙන්ඩියම් කියලා එකක්. නාරද භික්ෂු බුසාන් වහන්සේගේ පොතක්, සරල එකක්. ඊට පස්සේ ඒකේම දිගුවක් ලෙස ඒක වර්ධනය කරපු එකක් තියෙනවා. මොකද්ද? කම්ප්‍රිහෙන්සිව් මැනුවල් ඔෆ් අභිධම්ම භික්ෂු බෝධි ස්වාමීන් වහන්සේ. ඒ පොත් දෙක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊට අමතරව ටිකක් සරලව ප්‍රායෝගිකව අභිධර්ම විස්තර කරන එක පාඩමක් ලෙස නුනට යම් දැනුමක් ගන්න පුළුවන් හොඳ පොතක් තමයි අභිධම්මයින් ඩේලි ලයිෆ් කියලා තියෙනවා. ජනකාභිවංශ තෙරුන් වහන්සේ ලියපු පොතක ඉංග්‍රීසි පරිවර්තනය. ඒ වගේ පොත් තුන තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ ඉංග්‍රීසි වලින්. තව එක එක මහත්තර නෝනවරු ලියපු පොතුත් තියෙනවා. ඒවත් පරිශීලනය කරන්න පුළුවන්. ඔය කියන පොත් තුන තමයි සාමාන්‍යයෙන් දැනට ලොකුවට භාවිතා වෙන පොත් ටික.
ගොඩක් පින් ස්වාමීන්
වහන්සේ, තෙරුවන් සරණයි. හරිනේ ප්‍රශ්නේ. හරි, හොඳනම් අපි අවසන් කරමු දවසේ වැඩසටහන. අද දායකත්වයේ දරලා තියෙන්නේ සන්ධ්‍යා කළුහන්දි මහත්මිය. තබා අභාප්‍රාප්ත වුණු තමන්ගේ එකම පුතු වන KHG දිනෝක තරංග, ඒ දරුවා 2017 වසරේදී මිය පරලොව ගිහිල්ලා තිනවා. සැප්තැම්බර් පළමුදා 2017 ඔහු පැවිදි වීමටත් කැමැත්තෙන් හිටියා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමන්ගේ පියතුමා මෞතුමිය සහ සැමියාද මිය පරලොව ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ හැමදෙනාම මේ අපේ සන්ධ්‍යා කළුහන්දි මහත්මිය විසින් අද දවසේ මේ අදිචිත්ත සික්කා වැඩසටහනට දායකත්ව ධර්මයෙන් අනුග්‍රහ කරමින් බොහෝ දෙනාට ධර්මය අහන්නට සැලැස්වීමේ පින, ඒ දිනෝක තරංග පුතණුවනොත්, ඒ වගේම එතුමියගේ පියතුමා මෞතුමිය සහ සැමියා යම් හේකින් පින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් සාදු සාදුහ කියා පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන සුවපත් වී සසර වසනාතුරාවට කිසිදු විටක අකල් මරණයකට භාජනය නොවි කල්යාණ මිත්‍ර ඇසුරුතුරින්ම නිවනින් සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් වේවා. ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේට, නිර්මල ධර්මය ආරක්ෂා කරන සංඝරත්නයට, ආරක්ෂා කරන දෙවිදාවතන් වහන්සේලාටත් පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරනවා. මම යන අදහස සංකල්පේ නැති කර ගැනීමට, ඒකන අස්විමානෙ දුරු කර ගන්නට හැකියාව ලැබේවා කියලා මේ පිනත් හේතු වේවා කියලා අපි එතුමිය ආශිර්වාද කරන එසේම වේවා. එසේම පෙර භවයේ සහ මතු භව දෙක ගැනීමේ බුද්ධ ඥාන ලබා ගැනීමට අවශ්‍ය සාධක ලබා ගැනීමට මේ පින උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම මේ මහඟු අවස්ථාව ලබා දුන් ඊතර හොබටත් ඊතර ඒ වගේ තමන් බලාපොරොත්තු වෙන යම් හෝ බුද්ධ ඥානයක් හෝ යම් ඥානයක් තිබේනා එය ලබා ගැනීමටත් මේ පින ධර්ම දානය කළse හේතුපනිස්රේ වේවා කියලා අපිත් ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම ඉතින් මේ සන්ධ්‍යා කළුහන්දි මහත්මියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද වේවා. ආයුර ආරෝග්‍ය සම්පත්‍ති અભිවර්ධනයේ වේවා. සුවසේ ගුණ ධර්ම පූර්ණේ කරගෙන සසර වසනාතුරාවට යහපත් ආත්ම භාවයන් හිපදී ඉක්මනින්ම මේ භයංකාර සසරෙන් එතරව නිවනින් සැනසෙන්නට එතුමියට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම අද දවසේදී ධර්ම ශ්‍රවණය කළ හැම සිළු දෙනාගේම නමින් මිය පරලොව ගිය සිළු ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් અભිවර්ධනේ වී කෙලවර නිවනින්ම සනසෙත්වා සනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිගෘහිත වූද සම්යද්දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍ය මේ ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් දෙමු. හිතා හිතම දහස් සකල ලෝක සත්වයාද පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිරුගත්ව සමිදිරු වෙත්වා, තිසරණ සරණ ගොස් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ වැඩසටහන ඉතාම හොඳින් ඕනෑකමින් පවත්වාගෙන යන අපේ දිරු දිසානායක මෙතනියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ කරගෙන එතුමියටත් තව තවත් ධර්මඥාන භවනාඥාන දියුණු කරගන්නට සසර ප්‍රාර්ථනීය පරිද්දෙන්ම ගතකොට නිවනින් සැනසෙන්නට මේ කුසලයත් ධර්ම දානයත් හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කරන අපේ නිකේෂ් මහත්මයා, ප්‍රසාද් මහත්මයා ඇතුළු මේ හැම දෙනාටමත් සියලු යහපත සැලසේවා. අවසාන වශයෙන් ධර්මයේ ශ්‍රවණය කරමින් බණ භවනා කටයුතු සිදු කරන හැම සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා, මෙලව දියුණුව සිදු වේවා, පරලොව සුගතිය කෙළවර නිවණින් සැනසෙන්නටම පින හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං, ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ දේශනං, ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං, චිරං රක්칸තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු, සබ්බ දුක්ඛා පමුඤ්ඤේතු සංසාර